ස්ථාවර නියෝගයේ අංක 77 3 ප්‍රකාරව බරපතල විනය විරෝධී ක්‍රියාවක් ලෙස සෙංකෝලයේ පාර්ලිමේන්තුවේ සභාගර්භයේ ඇතුළත තබා තිබී අවස්ථාවක ස්පර්ශ ක්‍රීම පාර්ලිමේන්තු මන්ත්‍රී අදිත් මාන්නපිරු මහතා විසින් අද දින සභාගර්භයේ තුලදී සිදු කරන ලද බැවින් එකී ස්ථාවර නියෝගය ප්‍රකාරය මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති 4කට අත්ිට වන බව දන්වනු කැමැත්තෙමි. එමෙන්ම ගරු සියලුම මන්ත්‍රී ගරු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුගමනය කරමින් විනයානුකූලව කටයුතු කළ යුතු බව මෙයින් තවදුරටත් අවධාරණය කරමු. 27 ඇරේ ප්‍රශ්න.
කවුද ප්‍රශ්නේ කාටද කියන්නේ ඔබතුමා?
ඔව් විපක්ෂ නායකතුමාට.
මේ සභාවේ මම නොසිටින වෙලාවේ මම හිතන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට විශේෂයෙන්ම රටේ පොලිස්පති පිළිබඳව මම හිතන්නේ රටට වැරදි හැඟීමක් යන්න හොඳ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාදාමය ගැන ඒ නිසා මම පැහැදිලි කරන්න කැමති වර්තමාන ජනාධිපතිවරයා අවස්ථාවන් දෙකකදී නැවත පත්කිරීම් දෙකක් සිද්ධ කරා. එකක් පළවෙනි නැවත පත්කිරීම මාස 3කට, ඊට පස්ව එතුමා පළවෙනි මාස 3 අවසන් වුණයින් පස්සේ දෙවෙනි මාස 3ක නැවත පත්කිරීමේ ලිපියක් එව්වා. ව්‍යවස්ථාදායක සභාව ඒකත් අනුමත කරා. හැබැයි අනුමත කිරීමත් සමග අපි දැනුවත් කිරීමක් කරා. දෙවෙනි මාස 3 අවලංගු වුණයින් පසුව කරන පත්කිරීම ස්ථිර පත්කිරීමක් වීම යෝග්‍යයි කියන කාරණා. එනමුත් දෙවෙනි මාස 6 අවසන් වුණයින් පසුව නැවතත් වරක් ආවේ නැවත පත්කිරීමක් සති 3කට. ඒකට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලැබුණේ නැහැ. මේ අත්ත වශයෙන්ම පොලිස්පතිවරයෙක් ඉන්නවද නැද්ද කියන කාරණාව, පත්කිරීම කියන කාරණාව, ඒක ජනාධිපතිවරයාගේ පත්කිරීමේ බලය. ව්‍යවස්ථාදායක සභාවට තිබෙන්නේ ඒකට අනුමැතිය ලබා දෙනවද නැද්ද කියන කාරණාව. ඒ නිසා මේ මොහොතේ අපි දන්න ආකාරයට දැන් ජනාධිපතිවරයාගේ අවස්ථාවයි තිබෙන්නේ සති 3ක පොලිස්පතිවරයාගේ නැවතපත් කිරීම අනුමැතියට ලක් නොවුණු තත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව අනුමත නොකරපු නිසා දැන් ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ තිබෙනවා ඒ නීතිවල ප්‍රතිපාදන අනුව නියමිත පත්කිරීම කරන්න. ඒ පත්කිරීම කරාම ඒ නීති ප්‍රතිපාදන අනුව, එහි වගන්ති අනුව ව්‍යවස්ථාදායක සභාව එහි අනුමැතිය හෝ ප්‍රතික්ෂේප කිරීම එක සිද්ධ කරයි. ඒ නිසා වැරදි හැඟීමක් රටට යන්නට හොඳ නෑ. මේ පොලිස්පතිවරයාගේ පත්වීම හෝ පත් නොවීම ඒක ව්‍යවස්ථාදායක සභාව කරන ක්‍රියාවලියක් කියලා දැන් ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ අතේ තමයි ඒ වගකීම තිබෙන්නේ පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳ. මම මේ පැහැදිලි කිරීම කරන්න ඕනේ කියන එක හිතුවා අපේ අනුර කුමාර දිසානායක මැතිතුමා මේ ප්‍රශ්නේ මතු කරපු නිසා. එතුමාට චෝදනාවක් එල්ල කරනවා නෙවෙයි, කාටවත් චෝදනා එල්ල කරනවා නෙවෙයි. අපි දන්නවා ව්‍යවස්ථාදායක සභාවේ කරුණු කාරණා අපි රහසිගතව තියන්නට ඕන. දැන් අපි ප්‍රතික්ෂේප කරපු එකත් ඒක එළියට ගියේ නෑ. ඒක වෙනත් ආකාරයකින් තමයි ඒක ක්‍රියාත්මක වුණේ. ඉතින් අත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, මේ ලොකු ආන්දෝලනයක් තිබෙනවා මේ සමාජය තුළ. මොකද පත්කිරීම් ලිපියක් නැවත එවලා තියෙනවද නැද්ද, මේක එක මීඩියා ගේම්සුත් යනවා, ඒක තොරතුරුත් ප්ලාන් කරනවා. ඒක හරි වැරදි රට දැනගන්නට ඕන. දැන් වර්තමානයේ පොලිස්පතිවරයාගේ තත්ත්වය මොකක්ද කියන එක මම මේ කරේ ව්‍යවස්ථාදායක සභාවේ ඔබතුමත් මමත් අගමැතිතුමත් තවත් සමාජික කිහිප දෙනෙකුත් සිටින සභාවගත්තු ක්‍රියාමාර්ගය. ස්තුතියි.
ඒ පොලිස්පතිවරයා පත්කිරීම පිළිබඳ අලුත් පත්කිරීමක් කරලා දැනට ලිපිය ලැබිලා තියෙනවා. ඔව් දොළොවත් මන්තුමා මේ අනවශ්‍ය.
ගරු කථානායකතුමනි, ඔබතුමා
තමයි මේ සභාවේ විශේෂයෙන්ම අපි වගේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඉන්නේ. එතකොට අපිට අපි අමාත්‍යවරු නෙමෙයි. එතකොට අපිට මේ ගරු සභාවට කතා කරන්න අපිට හම්බෙන්නේ මේ ප්‍රශ්න අහන වෙලාවේ. ගරු කතානායකතුමනි, අඩුතරමේ දැන් පහුගිය දවස් ටිකේම හරියට මුතුමා 10 අම්මට නැවැත්තුවා. ඒක 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 සුදුසුයි. යම් නීතියක් ඔය වුණත් තියෙන්න ඕනේ. ගරු කතානායකතුමනි, මම ඉල්ලන්නේ අපිට යම් යම් හැකියාවක් දෙන්න මේ ප්‍රශ්න ටිකට අඩුම තරම් විනාඩි 45ක්වත් ගත කරන්න. නැත්තම් මොකද අද උදේ පටන් ගත්ත වෙලාවේ බැලුවොත් මම විවේචනය කරන්න නෙවෙයි. ගරු විපක්ෂ නායකතුමාට, විපක්ෂ නායකතුමාට, අගමැතිතුමාට ඒ අයට ඒ හැකියාව තියෙනවා. අය දැන් ඉතාලම අපි දෙන්න ඕනේ මයික් එක. හැබැයි ඒකෙන් වෙන්නේ අපි වගේ මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන ඊට ප්‍රස්තාව නැති වෙන එක. ඒ නිසා අදුපතරමේ අපේ අයිතිවාසිකම් ප්‍රශ්න අහන අයිතිවාසිකම් සම්බන්ධයෙන් මම ഇതുමල්ලගේ ඉල්ලන්නේ ඒ විනාඩි 45 hari පැය hari ගරු කතානායකතුමනි මොකක් හරි විදිහක අපිට ලබා දෙන්න. මොකද පහුගිය මේ 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 පහුගිය දවස් හතරෙම අපි ප්‍රශ්න අහන්න එනවා. හැබැයි හැමදාම අපිට ප්‍රශ්න පහකට වැඩි අහගන්න බෑ. ප්‍රශ්න මොකද හේතුව ඒ වෙලාව බැලුවොත් එහෙම මම ඇඟිලි දික් කරනව නෙමෙයි. ඒ වෙලාව වැඩිපුර අරන් තියෙන විපක්ෂ නායකතුමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමයි ආණ්ඩු පක්ෂේ තරම් තියෙනවා. ඒ ප්‍රධාන අය. හැබැයි ඒ අයට කතා කරන්න පුළුවන්. හැබැයි අපිට අපි වගේ කනිෂ්ඨ මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ ගෞරවනීය අවධානය යොමු කරනවා. පිටකේ ඉල්ලා
සිටිනවා. ඔව්, අනු කුමාර සනක් මන්ත්‍රීතුමා. දැන් නැවතත් මේ කාලේ නාස්ති කරන්නේ ඉදපත් වෙන මේ මූලික වැඩ ටික ඉවර කරන්න දෙන්න. මූලික වැඩ ටික ඉවර කරන්න දෙන්න මන්ත්‍රීතුමාලා. ඔබතුමා ඔබතුමා 27-2 අතර ප්‍රශ්න ඉස්සරහට ගෙනියන්න.
නොකරපු දේවල්, නොකියපු දේවල් අපි නැති වෙලාවේ කියලා.
හරි.
ඒකට අවස්ථාව දෙන්න නැද්ද?
ඔව්.
කතානායකතුමනි, මම සභාගත කරලා තියෙන ඒ වාර්තාව.
ඒ ප්‍රශ්නේ දැන් අවසానයි. මෙතන රණ්ඩු උත්තරලා ඉවරුනේ. කරුණාකරලා ඔබතුමා 22 අතර ප්‍රශ්නේ ඉදිරියට ගෙනියන්න.
ගරු කතානායකතුමනි, පොඩි වාක්‍ය පොඩි කෑල්ලක් තියෙන අර විවස්ථා සභාව පිළිබඳ මට විවස්ථා සභාව කළු කරන්න හෝ සුදු කරන්න ඕන කමක් නැහැ. නේද? විවස්ථා සභාව සුදුද කළුද කියලා රට දන්නවා. මට දැනගන්න ඕනකම තිබුණේ අන් කවරක්වත් නේ. පොලිස්පතිවරයා කවුද කියන එක. ඔබතුමා විවස්ථාදායක විවස්ථා සභාවේ සභාපතිවරයා, ඒ අනුමැතිය දුන්නද නැද්ද කියන තමයි මම ප්‍රශ්න ඇහුවේ. ඒ විතරක් නෙවෙයි, විවස්ථා සභාව සුදුද කළුද කියලා අපි බලමු. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සමාජික පත්කරේ කොහොමද කියලා මම කියන්න ඊළඟ සතියේ. මහ බැංකුවේ පෞගේ කාලෙක මහ බැංකුවේ මුදල් මණ්ඩලයට සමාජිකයෙක් පත් කරා. ඔහු මූල්‍ය සමාගමක් බංකොලොත් කරපු කෙනෙක් මුදල් මණ්ඩලයේ සමාජිකයෙක් කරා. ඔය විවස්ථා සභාව. මම ඒක අහන්නම් ඊළඟ සතියේ. ඉන්නකෝ. එඳ ඒක කළුද සුදුද කියලා රට දැනගන්න. මට කළුසු කරන්න ඕන කමකුත් තිබුණේ නැහැ, සුදු කරන්න ඕන කමකුත් තිබුණේ නැහැ. මට ඕනකම තිබුණේ මොකද්ද? පොලිස්පතිවරයා කවුද? ඒ නිර්දේශ ඔබතුමා අනුමත කරාද නැද්ද කියලා දැනගන්න විතරයි. ගරු කතානායකතුමනි, 27-2 යටතේ මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට මෙහින් ස්තුතිවන්ත වෙනවා. මේක ටිකක් දීර්ඝයි. මම මුල් හරිය ටිකක් පැත්තකින් තියන්න. ඒක කාලය දීර්ඝ ලෙස ගිහිලා තියෙන නිසා මම මූලික වශයෙන් ගත්ත පුළුමුඩේ කණජ වැලි නිධියේ කැණීම් කටයුතු ජාවාරම්කාර සමාගමට වංචනික ලෙස පවරා දීම උත්සාහයක් හේතුවෙන් ජනතාව අතර ඇති වී තිබෙන උසංසුකම්කාරී තත්ත්වය පිළිබඳ තමයි මම මේ කරු සභාවේ අවධානය යොමු කරන්නේ. මම ඒකේ ගත්තොත් අපි ටිකක් මම මේක හැන්සඩ් ගත කරන්න සම්පූර්ණ එක කතා නැතුව මම කෙටියෙන් තනින් තන කියන්න. ඒතකොට පහසුවේ කාලය ගිහිලා තියෙන නිසා කෙසේ වෙතත් දිගින් දිගටම පිරිපාදු කරන ලැබූ ඉල්මනයි ට්‍රූ ටයිල් සර්කෝන් ආපනයන කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී දේශීය තරුකාරු සමාගම් කීපයක් පමණක් ඉදිරිපත් වී ඔවුන් මිලදී ගන්න ලබන මිලට වඩා වැඩි මිල ගණන් වලට අපනයන සිදු කරනවා. මොකද මේක දිගටම ඔබතුමා දන්නවා අපි කොච්චර ටෙන්ඩර් කැඳෙව්වත් ඉතා කුඩා සමාගම් කීපයක් අතේ තමයි මේ ඒකාධිකාරීත්වය තියෙන්නේ. අඩුම තරමේ විදේශ සමාගමක්වත් මේට ටෙන්ඩරයකට ඉදිරිපත් වෙන තත්ත්වයක් තියෙන්නේ නැහැ. මේ වන විට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා කියන ගරු අග්‍රාම ගරු ජනාධිපතිවරයා ගරු ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් මාගාව තියෙන කැබිනට් පත්‍රිකාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා හැටියට 2023/5/24 අනිත් එක 2023/7/17 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිවරයා ගස්සන සහිතව මේ කැබිනට් පත්‍රිකා දෙක මාසතුව තිබෙනවා. මේ වන විට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වසර දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ ඇති ඛනිජ වැලි නිධියේ ඇති ප්‍රමාණයෙන් 30ක් අපනයන කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කර තිබෙනවා. මේට පෙර ඕස්ට්‍රේලියානු සමාගමක් වන ටයිටේනියම් සෑන් මනා ප්‍රදේශයේ පවතින ඛනිජ වැලි ප්‍රමාණයට වඩා කීප ගුණයක් විශාල ප්‍රමාණයක් පවතින බවට සාවද්‍ය වාර්තා ලබා දී තිබුණා. එමෙන්ම තිරියාය කල්ලරාව ප්‍රදේශයේ ඛනිජ වැලි සමාගම් දෙකක් සමාගම් සඳහාත් වෙනත් පුද්ගලික සමාගම් සඳහාත් ගවේෂණ කටයුතු කළා. විශේෂත්වය වනුයේ මෙම ගවේෂණ තුනම සිදු කරනු ලැබුවේ සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ විසින් වීමයි. මේට පෙර GSMB ආයතනය විසින් සිදු කරන ලද ගවේෂණයේ අරමුණ වූයේ දැනට පවතින නීති රීති වලට අදාළව කැණීම් සිදු කළ හැකි ගැඹුරකට ඒ සීමා කිරීම. මොකද මේකේ කොච්චර රිසර්ච් කොච්චර සංචිතයක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදාළ පරිදි පරීක්ෂණයක් ගවේෂණයක් සිදු කළොත් විතරයි. එනිසා මීට කලින් මෙම ගවේෂණ කර නිලධාරීන් කරපු දේ තමයි අනිකුත් නීති අනුව පරිසරයට වෙන හානිය මේ සියල්ල සැලකිල්ලක් කරලා තමයි ඒ නිදී අපිට කැණීම් කරන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා ගවේෂණය කරේ. එතකොට ඒ සංචිතයක් මම හිතන්නේ පිළොන් දත්ත GSMB ආයතනය තුළ තිබෙනවා. නමුත් ඔවුන් සිදු කළ ගැඹුරෙන් තුන්ගුණයකට ආසන්න ගැඹුරකට මිඩ්වේස් හෙවි සෑන්ඩ්ස් සමාගම විසින් ගවේෂණ සිදු කර තිබුණා. ඉතින් මේ සමාගම මම ඉදන් අදාළ අමාත් විශේෂයෙන්ම අපේ හිටපු නසීර් අහමඩ් අමාත්‍යතුමා හිටියනම් මේ සමාගම කාගෙද කියලා දැනගන්නත් පුළුවන්. මම දන්නවා මේ සමාගම කාගෙද කියන්නත්. ඒතුමාගේට අවාසනාවකට එතුමාගේ අමාත්‍ය ධූරය නැතුව ගියා. එනම් නිධිය ලබා ගත හැකි ප්‍රමාණයෙන් පසුගුණයක් පෙන්වා මුළු නිධියම අපනයන කිරීම සිදු කිරීම උත්සාහදරමින් තිබෙනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවෙන් ඉදිරිපත්ව ලබා දී තිබෙනවා. මාගාව තිබෙන ගරු කතානායකතුමනි 2023 7/17 කැබිනට් පත්‍රිකාවේ ඒකේ 4/400 වගන්තියේ ඒ කැබිනට් පත්‍රිකාවේ 4/400 වගන්තියේ ඉතා පැහැදිලිව කියනවා මෙහෙම. ඒ කියන්නේ මේ සඳහා ඩොලර් මිලියන 50ක ආයෝජනයක් ඇවිල්ලා මේකේ වටිනාකම් එකතු කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා කියන්නේ සාධාරණයිනේ. ඉගෙන මෙච්චර කල් අපි අමු වැලි පටවනව වෙනුවට තවත් මේක වැලියු මේ වටිනාකම් අගේ එකතු කරලා අපිට මේක පටවන්න පුළුවන් අපි පක්ෂපාතී. ඒ නිසා ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවේ කියනවා ඩොලර් මිලියන 50ක ආයෝජනයක් එනවා නම් අපි ඒ සඳහා අවස්ථාව දෙන්න ලෑස්ති කියලා. හැබැයි ඊළඟ මොකද කරන්නේ? එතුමගේ කැබිනට් පත්‍රිකාවේ 4/400 වගන්තියෙන් කියනවා එම ඩොලර් මිලියන 50ක එන සමාගමට අවුරුදු දෙකක් යනතේ අමු වැලි එමනිදීන් 30ක් අමු වැලි ලෙස පණයන කරන්න පුළුවන් කියලා. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හතර මොකද කරන්නේ මේ සමාගම? ගරු කතානායකතුමනි මේ සමාගම කරන දේ තමයි ඉස්සලා තිබුණේ අපි මේකේ හිතමු මිලියන 100,000 කියලා. ඒතකොට එහෙනම් ඒගොල්ලන්ට අවුරුදු දෙක ඇතුළත අපණයන කරන්න පුළුවන්කම තිබෙන්නේ මිලියන 30,000යි. ලක්ෂයක් තියෙන තැනින් 30,000යි 30,000යි. හැබැයි දැන් මොකද කරන්නේ? දැන් මේකට අවසර ලබා දීලා තිබෙනවා මීටර 10ක් ගැඹුරකට ගවේෂණය කරන්න. මීට කලින් අපේ ඛනිජ වැලි මීටර 4.2කට වඩා කිසිදු තැනක ගැඹුරක ගවේෂණය කරලා නැහැ. එහෙම ගවේෂණය කරපුවම මොකද සිද්ධ වෙන්නේ? අපේ තියෙන මෙට්ටින්ඩෝ ලක්ෂණන් ඒ ප්‍රදේශයේ තියෙන්නේ ඒක ලක්ෂ 3ක් විතර බවට පත් වෙනවා. ලක්ෂ 3ක් බවට පත් වුනහම ඒකෙන් 30%ක් අමුයෙන් යවන්න පුළුවන්. ඒ කියන්නේ 90,000. ඒක මේකේ මොකද්ද මේ කරන්නේ? මේගොල්ලන් නැවත ගවේෂණය කිරීම සඳහා බලපත්‍රයක් ලබා දෙනවා කැණීම් ගැඹුර වැඩි කරලා. කැණීම් ගැඹුර වැඩි කරලා දුන්නාම සංචිතේ පංගුව ලොකු වෙනවා. සංචිතේ පංගුව ලොකු වුනහම ඒකෙන් 30%ක් අවුරුද්දක් ඇතුළත අමු වැලි ලෙස පණ කරන්න පුළුවන්. මේකයි මේ කැබිනට් පත්‍ර මේ ජනාධිපතිවරයා විසින් දාපු කැබිනට් පත්‍රිකාවේ අරමුණ ඒක. ඒ සඳහා දැන් මොකද කරලා තිබෙන්නේ? මෙතෙක් ගවේෂණය කරලා තියෙන බිම් ප්‍රදේශවල පවා තවත් මීටර 10ක් ගැඹුරට ගවේෂණය කිරීම සඳහා අලුත් බලපත්‍රයක් දෙනවා. ඒතර වෙන දේ තමයි අර වැලි තොගයේ සංචිතේ වැඩි වෙනවා. සංචිතේ වැඩි වුණාම ඒකෙන් 30%ක් කියලා කියන්නේ මුළු එකම යවනවා. අවුරුදු දෙකක් ඇතුළත ඩොලර් මිලියන 50ක ආයෝජනයක් ගෙනවා කියන මුවාවෙන් වටිනාකම් එකතු කරනවා කියන මුවාවෙන් සංචිතේ 20 පංගුව වැඩි කරලා 30%ක් අපනයන කරන්න දීලා මුළු වැලි තොගයේම අමු වැලි ලෙස පැටවීම සඳහා තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒක ඉදිරිපත් කළ තියෙන ජනාධිපතිවරයා. මම ඔබතුමාට දෝෂ රෝපණයක් කරන්නේ නැහැ. ඒ වගේම මම දන්නවා පරිසර අමාත්‍යවරයාගේ එතුමා දැන් නැහැ පාර්ලිමේන්තුවේ. එතුමාගෙත් යම් දායකත්වයක් මේ සඳහා තිබුණු බව. ඒ නිසා ගරු කතානායකතුමනි කරන්නේ 1962 ඉඳන් අපි මේ අමු වැලි පොද කුඩා නිස්සාරණ මූලික හතරකට විතර ප්‍රභේදයකට ලක් කරලා අපි යවනවා. තවත් එක වටිනාකම් අපිට එකතු කළ හැකි. එකතු කිරීම සඳහා ආයෝජක කෙනෙකුන අපි පක්ෂපාතී. ඒක පිළිබඳව විවාදයක් නැහැ. හැබැයි එකතු කිරීම සඳහා එන ආයෝජකයට අවුරුදු දෙකක් විරාම කාලයක් ලැබෙනවා. අමුවැලි එම සංචිතෙන් 130ක් පටවන්න සංචිතය වැඩි කරපුවාම ඒ කියන්නේ මුළුවැලි තොගෙන් පටවන්න. මේක තමයි මේ කැබිනට් පත්‍රිකාවේ අපේක්ෂාව. ඒ නිසා මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටළු වලට ගරු අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙනවා ඇතම බලාපොරොත්තු වෙනවා. 1. 1962 ප්‍රථම අපනයන වූ අමුද්‍රව්‍ය ලෙසමිය. 2023 අපනයනය කරනු ලබන්නේ ඒ ආකාරයෙන්ම. නූතන තාක්ෂණය යොදා ගනිමින් අගේ එකතු කළ නිෂ්පාදන ප්‍රමාණයක් සිදු කළ හැකිව තිබියදී කර්මාන්ත අමාත්‍යාංශය හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය එම අගේ එකතු කිරීමේ ක්‍රියාවලිය නොයෙදෙන්නේ ඇයි? ඒතකොට අලුත් තාක්ෂණයක් ගෙනල්ලා අලුත් ආයෝජකයෙක් ගෙනල්ලා ඒ සඳහා අවස්ථාවක් දෙනවා අපි පක්ෂපාතී. ඒක කරේ නැත්තේ ඇයි? තිරියායේ සිට කල්ලරාව දක්වා ප්‍රදේශයේ මිඩ් වෙස් හෙවි සෑන්ඩ් සමාගමේ ගවේෂණ ගැඹුර මා කලින් කිව්වේ ගවේෂණ ගැඹුර ඉතා වැඩි යගයක් පෙන්වනවා. පවතින සත්‍ය ප්‍රමාණය මෙන් කීප ගුණයක් පෙන්වීම තුළ ලබාගත හැකි මුළු ඛනිජ ප්‍රමාණයම අපනයන කිරීම මේ පරමාර්ථය නොවන්නේද? තම කලින් කියපු සාධකය මේකේ තියෙන සංචිතය වැඩි කරලා පෙන්නනවා. සංචිතය වැඩි කරලා පෙන්නල එකෙන් 130ක් අපනයන කිරීම සඳහා අවස්ථාව කියන්නේ මුළු සංචිතෙම පැටවීම සඳහා අවස්ථාවක් ලබා දෙන එක. 3. ඛනිජවැලි සමාගම පසුගිය වසර 10 තුළ වෙන් කළාද ඛනිජවැලි සංගටකයන් විකුණුම් මිල කොපමණද? ඒවා මිලදීගත් සමාගම් අපනයන කළ මිල ගණන් කොපමණද? ඒ අදාළ කාලය වන විට ලෝක වෙළඳපොලේ මිල ගණන් කීයද? මම දන්නේ නැහැ මාමයි කීයේ දුන්නේ. ඔබතුමාට අද වෙනකොට ඒ සමස්ත දත්ත දෙන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් පසු මට ඒ දත්ත දෙන්න ටිකක් දීර්ඝ විශාල දත්ත වගේක් මම හිතන්නේ ඉල්ලන නිසා. වෙන් කළාද සංගටයෙන් ගුණාත්මකව වැඩි කිරීමට ගනු ලැබු ක්‍රියාමාර්ග මොනවාද? අවසන් වරට පිරිපාදු යන්ත්‍රයේ සවිකලවර කුමක්ද? තවමත් පිරිපාදු කරනු ලබන්නේ 60 දශකයේ සවිකරණ ලද පිරිපාදු යන්ත්‍රවලින්ද? ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ් සඳහා කැණීම් බලපත්‍ර ලබා දීමේදී කැණීම් සැලසුම් කර තිබේද? ඒ වෙනුවෙන් පාරිසරික සාක්ෂිතා වාර්තා සිදු කර තිබේද? කැණීම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අධ්‍යයන සිදු කරන ලැබුවේ කවුරුද? එම වාර්තා පදනම් කොටගෙන කැණීම් බලපත්‍රයේ කැණීම් සිදු කළ හැකි ප්‍රමාණය කවරේද? ඒ පිළිබඳ කොපමණද? මා ගරු කතානායකතුමන අතිරේක ප්‍රශ්න ගණනාවකුත් අහලා තිනවා. අමාත්‍යතුමාට ඒ අතිරේක තොරතුරු දෙන්න පුළුවන් නම් මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මගේ ප්‍රධාන ප්‍රශ්න බවට පත් වී තිබෙන්නේ ආයෝජකෙක් සඳහා 130ක අමුවැලි අපනයන කිරීම සඳහා බලපත්‍ර ලබා දීමත් එම සංචිතය වැඩි කිරීම සඳහා මෙතෙක් 4.2ක් තිබුණු ගැඹුර මීටර 10 දක්වා මේ සංචිතය වැඩි කිරීම සඳහා දරන බලපත්‍ර ලබා දුන්නේ ඇයි කියන එක තමයි මගේ මූලික ප්‍රශ්නේ. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ඒ අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධාන ප්‍රශ්නයට අදාළ පිළිතුරු ලබා දී යුත්තේ ඇත්තරම GSMB එහෙම නැත්නම් භූවිද්‍යා සමීක්ෂණා පතල් කැණීම් කාර්යංශය මගින් තමයි ඒක පරිසර අමාත්‍යාංශය යට තියෙන ආයතනයක්. හැබැයි එතුමාලා තියෙන සමහරක් අනිකුත් ප්‍රශ්න වලට මට පිළිතුරු දෙන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේ එතුමාලා තියෙන එක අගේ එකතු කිරීම පිළිබඳව පිළිතුරු ලංකා මිනරල් සෑන් සමාගම විසින් කැණීම් කරනු ලබන ඛනිජ වැලි සඳහා අගේ එකතු කිරීම ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික සහ රාජ්‍ය හවුල්කාරීත්වය අනුව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 20/226/224.026 සහ 2022/12 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. එම අනුමැතිය අනුව අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව දේශීය හා විදේශීය ආයෝජකයන් වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවීම 2021 ජූලි 4 දින සිදු කර ඇත. ඒ අනුව දේශීය හා විදේශීය සමාගම් 13ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති අතර ව්‍යාපෘති සඳහා පත් කරන ලද ව්‍යාපෘති කමිටු විසින් අභිලාෂය පළ කිරීමේ යෝජනා පිළිබඳ අගයම් කටයුතු අවසන් කොට ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘති සිදු කිරීමට යොදව තිබූ අක්කර 40ක බිම් ප්‍රමාණය ව්‍යාපෘති සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවට ව්‍යාපෘති කමිටු සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටු විසින් නිරීක්ෂණය කර ඇති අතර සඳහා අක්කර 100/200 අතර ප්‍රමාණයේ ඉඩම් ප්‍රමාණයක් අවශ්‍යම බව දැනුම් දී ඇත. ඒ අනුව වරාය හා නාවික අමාත්‍යාංශය විසින් ලබා දෙන ලද එකඟතාවය අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරී සත්ව ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ කුච්චබෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කප්පල්තුරේ ප්‍රදේශයේ ඉඩම් කොටසක් දීර්ඝකාලීන බදු පදනම් මත ලංකා මිනරල් සයන්ස් ලිමිටඩ් ආයතනයට ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර ඒ අනුව ඉඩම් ප්‍රමාණය වෙන් කර ගැනීමට අදාළ මැනුම් කටයුතු අවශ්‍ය ක්‍රියාමාර්ග වීමට ගනමින් පවතී. අගේ දාමයන් එකතු කිරීම පිළිබඳව ගතානකම එතුමා කියපු කාරණේ සත්‍යයක්. ඉතින් ඒ අනුව මේ කටයුතු කළා තිබෙනවා. තාම ඉඩමේ කටයුතු අවසන් වෙලා නැහැ. ඒ අනුව අපිට සුදුසු ආයෝජකෙක් හොයාගෙන මේ කටයුතු කරන්න පුළුවන්. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා ගරු අනුර කුමාර දිසානායක මැතිතුමනි. ලංකාවේ මේ සඳහා වැය වන එනර්ජි කොස්ට් එක ගොඩක් වැඩි. උදාහරණයක් හැටියට මේක ප්‍රධාන වශයෙන් මගේ එකතු කිරීම ක්‍රියාදාමය කරන රට චීනය. එහි යුනිට් කොස්ට් එක ඉලෙක්ට්‍රිසිටි බිල් රුපියල් 6යි. ලංකාවේ 41ක් වෙනවා. ඉතින් අපි යව්වත් මේක ලංකාවේ කරත් අපේ අවසාන නිෂ්පාදනය තරඟකාරී වෙන්නේ නැහැ ලෝක වෙළඳපොළ. ඒ නිසා තමයි මේ තාක් කල්ම ආයෝජකෙක් හිටියත් අපිට අගය එකතු කිරීම ක්‍රියාදාමය කරන්න බැරි. අපේ එනර්ජි කොස්ට් එක සහ අවශ්‍ය සල්ෆියුරික් අම්ලය මේ රටේ නැහැ. ඒක නිසා යන ආයෝජනත් එක්ක මේකේ අවසාන ප්‍රොඩක්ට් එක ලංකාවෙන් හැදුවත් කම්පිටිටිව් වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ගැටලුව. දෙවනි ප්‍රශ්නයේ තුමාගේ ප්‍රධාන කටයුත්තට පිළිතුරු දෙන්න අවශ්‍ය වෙන්නේ පරිසර අමාත්‍යාංශයෙන්. හැබැයි ඛනිජ වෙළ නිධි පිළිබඳව ගවේෂණ බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය විසිනි. මේ සඳහා මිනරල් ලංකා මිනරල් සෑන් සමාගම විසින් පෞද්ගල සමාගම් වෙත ඛනිජ ගවේෂණ බලපත්‍ර ලබා දීම සඳහා භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම සිදු නොකරයි. අපි ඛනිජ වැලි සංස්ථාව මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරන්නේ නැහැ. අපිටත් බලපත්‍ර ලබා දෙන්නේ භූවිද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශය. හැබැයි ඔබතුමා කියන කාරණය පිළිබඳව ගැටළු මේ කාරණේදී මෙතෙක් ලංකාවේ කිසිම පෞද්ගලික අංශයක් මේක ලංකාවේ නිස්සාරණය කරලා කැණීම් කටයුතු කරලා පිටරට යවලා නැහැ මතුමනි. ඉතින් සමාගම් කීපයකට ග්‍රිඩ් වලට බලපත්‍ර ලබා දීලා තිබෙනවා මේ ගවේෂණය කරන්න ඔබතුමා කියන මේ සමාගමට. අපිට වාර්තා වෙන විදියට ඊටාම නුදුරදී මේ මෑතදී බලපත්‍ර ලබා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ තාම පටන් අරගෙන නැහැ අපිට වාර්තා වෙන විදියට. හැබැයි නිශ්චිත පිළිතුරක් පරිසර අමාත්‍යාංශයෙන් ගන්න අවශ්‍යයි. ඔබතුමා කියන ගැඹුරට මේකේ පරිසර වාර්තාවක් එක්ක ලබා දෙන එකකුත් නැහැ අපි දන්න විදියට. මොකද මේකට පරිසර වාර්තාව ගන්න ඉතා අපහසුයි. රාජ්‍යාන්තරට ගන්නත් ගැටලු ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒක ක්‍රේබණි දෙයක් ක්‍රියාත්මක වෙන එකක් නැහැ. ප්‍රශ්න අංක 3ට පිළිතුර පසුගිය වසර 10ක තුලදී ඛනිජ වැලි සංගටකයන්ගේ විකුණුම් මිල කොපමණද මම මේක සඳහන් කරනවා. මම ඔබතුමාට සමස්තයක් හැටියට ලබා දෙන්නම් විකුණුම් මිල. මේකේ තියෙනවා 2013 වසරේදී මේ පහුගිය අවුරුද්ද කාර්ය පිළිබඳව මට පැහැදිලි කිරීමක් කරන්නත් අවශ්‍යයි. 2013 දී අපනයන ආදායම ඩොලර් මිලියන 5.4යි. 2014 අපනයන ආදායම ඩොලර් මිලියන 9.38යි. 2015 දී ඩොලර් මිලියන 2.15යි. 16 1.45යි. 17 5.8යි. 1යි. 18 4.39යි. 2019 2.38යි. 2020 10.6යි. 8යි. 21 11.7යි. එතකොට මේ පහුගිය 2021 දක්වා පහුගිය වසර 9ක කාලය තුල සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 43.36යි. අපි ලබන ගිය අවුරුද්ද විතරක් 2022 සිට 23 සැප්තැම්බර් දක්වා අපි අපනයන ආදායම උපයගෙන තුන ඩොලර් මිලියන 34.43ක්. පහුගිය අවුරුදු 10ටම තිබුණේ 43යි. මේ අවුරුද්දේ අපි උපයගෙන තියෙනවා ඩොලර් මිලියන 34ක්. ඒකට හේතු වුණේ අපි ප්‍රයිසිං කමිටියක් හදලා තියෙනවා. ඒක ප්‍රයිසිං කමිටියක තීන්දුව කරනවා ලෝක මිල පිළිබඳව. ඒ ලෝක මිල පිළිබඳව තීන්දුව කළා තමයි ඒ අවම ඒ අයගේ අගයට අනුව අපි විකුණුම් කරන්නේ. ඒ නිසා පහුගිය අවුරුද්දේ පමණක් අපිට ඩොලර් මිලියන 34ක් උපය ගන්න පුළුවන් වුණා. දැන් අප සතුව තිබෙනවා තවත් මෙට්‍රික් ටොන් 60,000ක් ඉල්මනයිට්. අපි හිතනවා ඒකත් ඩොලර් මිලියන 20කට විතර උපය ගන්න පුළුවන් වුණොත් මේ ඛනිජ වැලි සංස්ථාව ඉතිහාසය ආරම්භ කළ දවස ඉඳන් අද වෙනකන් ලබපු ලාභෙන් උපරිම ලාභය මේ අවුරුද්ද ලබන්න පුළුවන් අපි ඩොලර් මිලියන 50කට අපිට එකතු කරන්න පුළුවන් වෙයි. එහෙදි තියෙන ගැටලුව ලෝක මිල පිළිබඳව දත්ත අධ්‍යයනය කරාට ගරු දේශනාක මැතුමනි සමහරක් වෙලාවට ලෝක මිල පිළිබඳවත් එක්ක අපි සටහන් කරලා අපේ විකුණුම් මිල සටහන් කරලා අපේ බෙන්ච්මාර්ක් ප්‍රයිස් එක දැම්මට ඒ මිලට ගන්න ගැණුම් කණු ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් අපි ලෝක ව්‍යාප්ත ටෙන්ඩරයක් ඉදිරිපත් කරනවා. ග්ලෝබල් ටෙන්ඩර් එකක් දානවා. ඉදිරිපත් වෙන්නේ ලංකාවේ ඉන්න දේශීය විදේශ ගැණුම් කරුවන්ගේ නියෝජිතයින්. ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් අපි ඉල්මනයිට් ටෙන්ඩර් එක තුන් වතාවක් දාලා තියෙනවා. ඒ තුන් වතාවෙම කවුරුත් ගත්තේ නැහැ. මොකද අපි 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 කියන ප්‍රයිස් එක අපි කියන සඳහන් කරන මිල ලෝක මිලට වඩා වැඩි කියලා ඒගොල්ලෝ කියන්නේ. අපි ඒක හොඳට අධ්‍යයනය කරලා දාන්නේ. හැබැයි ගත්තේ නැහැ තුන් වතාවක්. ඒ නිසා අපිට සමහරක් ඉදිරියේදී මේ අය සමග ගනුදෙනු කරන්න වෙයි. ගොඩක් වෙලාවට සාකච්ඡාවකින් තමයි මේක මිල තීන්දුව කරන්න වෙන්නේ. අංක 4ට ප්‍රශ්නය අංක 4 වෙනි ප්‍රශ්නේ වෙන් කරන ලද සංගටකයන් ගුණාත්මකව වැඩි කිරීමට පසුගිය වසර කිහිපය තිස්සේදීම යන්ත්‍ර අලුත් වැඩියා කර ඇත. පුල්මුඩේ යන්ත්‍රාගාරයේ සවිකරති යන්ත්‍ර අවස්ථා කීපයකදීම අලුත් වැඩියා කර පරණ යන්ත්‍ර ඉවත් කර නව යන්ත්‍ර සවිකිරීම සිදු කර ඇති අතර ඛනිජ වැලි පිරිපහදු යන්ත්‍රාගාරයේ ඉල්මනයිට් යන්ත්‍රාගාරයේ වියලි වැලි යන්ත්‍රාගාරයේ සහ තෙත වැලි යන්ත්‍රාගාරය යන සියලුම කොටස් සඳහා අවස්ථානුකූලව මාරු කිරීම සහ අලුත් වැඩියා කිරීම සිදු කර ඇත. අංක 5ට පිළිතුර මිනරල් සෑන් සහි සභාව තොරතුරු අනුව කැණීම් සහ සැකසුම් වාර්තා අදාළ ආයතන ලබා දී ඇත. පරිසරික සක්‍රියතා වාර්තා ලබා දී ඇත. නම් පුල්මුඩේ සිට මීටර 100ක් දක්වා අවසන් කර ඇති ප්‍රදේශ පොදුව කට්ටු තෙරුක්කොවිල් පුල්මුඩේ බලපත්‍ර වලට සහ ඊට අමතරව පොදුව කට්ටු ප්‍රදේශය සඳහා අක්කර 2500කට පරිසරක අධ්‍යයන සිදු කරමින් පවතී. කෝකිලාය සඳහා පාරිසරික අධ්‍යයන අවසන් කොට කැණීම් බලපත්‍ර ලබාගෙන ඇත. පාරිසරික තත්ත්ව යටතේ ගවේෂණ වාර්තා අනුව ප්‍රදේශයේ ඛනිජ බලය ප්‍රමාණාත්මක කරන ප්‍රමාණාත්මක කැණීම් සිදු කිරීම ප්‍රමාණවත් වෙයි. කෝකිලාය ප්‍රදේශයේ ගවේෂණ වාර්තාවට අනුව වසර 20කට වැඩි ප්‍රමාණයකට නැවත පිරවීමට ඇති අවශ්‍ය වැලි සහ අමුද්‍රව්‍ය ඇත. පුල්මුඩේ සහ තෙරුක්කොවිල් සහ පොදුව කට්ටු වෙන ප්‍රදේශවල අපායතන සතු කැණීම් බලපත්‍රවලට මේ වන විට වසර 60කට අධික කාලයක් සිට කැණීම් සිදු කර ඇති අතර ඉදිරියට තවත් අවුරුදු 25ක් 30ක් වැනි කාලයක් කැණීම් සඳහා කණජ වැල නිදි පවතී. ගරු ඇමතුමනි, ස්ථිර නොකර වාර්තා අනුව භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශය ප්‍රකාශ කරන්න නියල නොවන විදියට ලංකාවේ කණජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 3කට අධික ප්‍රමාණයක් තිබෙනවා වුන් සඳහන් කරනවා. දැනට වුන් සඳහන් කරන ආකාරයට ඉතින් අපි මෙතෙක් කල වාර්ෂිකව අපි කැණීම් කරලා ලබාගෙන තිබෙන්නේ උපරිම ප්‍රමාණය වසරකට 75,000 මෙට්‍රික් ටොන්. ඒ අනුව අපි දැන් දෙගුණයක් කරන්න මේක කතා කරන් යනවා. අඩු ගානේ 125,000ක් 50,000ක් කැණීම් කරන්න සහ ලංකාව වැනි ඛනිජ වැලි නිදි විශාල ප්‍රමාණයක් තුන ඉතින් අපි ඔබතුමත් සඳහන් කරන විදියට සාධනීය ආයෝජනයක් සමග මේ කැණීම් කටයුතු කළා මේක නිස්සාරණය කළා යම් ප්‍රමාණයකට අග එකතු කිරීමක් කළා අපනයනය කරන්න පුළුවන් ලංකාවට ලබා ගන්න පුළුවන් විශාල ආදායමක් තුන ඉතින් අපි උපරිම උත්සාහ කරනවා. අඩු ගානේ මිනරල් සෑන්ඩ් ලිමිටඩ් හරහාවත් ඩොලර් මිලියන 100ක් රටට ආයෝජන හැටියට අපනයන ආදායම හැටියට වාර්ෂිකව ලබා ගන්න.
ගරු කථානායකතුම, මම ඉසුතිවන්ත වෙනවා කර්මාන්ත මහත්තුමාට පිළිතුරු ලබා දීම පිළිබඳ. නමුත් මගේ මේ අහපු 27 ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා පරිසර අමාත්‍යතුමාගෙන් අහන්න. ඒතකොට මේක එක කොටසක් තමයි මෙතුමා පිළිතුරු දුන්නේ. මේකේ ඊළඟ මගේ වැදගත්ම කොටස තියෙන්නේ පරිසර අමාත්‍යංශයට. ඊට අමතරව එකතු කරපු කොටස් වල තමයි මෙතුමාගේ පිළිතුරු තියෙන්නේ. එනිසා දැන් පරිසර අමාත්‍යතුමා නැති නිසා මම හිතන සභානායකතුමා හරි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා හරි ඉක්මනින්ම එකට පිළිතුරක් ලබා දෙවි කියලා.
ජනාධිපතිතුමාගේ අර්ථය පවතින නිසා මේ සම්බන්ධව ඉදිරියේදී ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන්න.
භූමි ස්තුති. අද දින යස් මිස්ටර් ශානික්කෙන්. යා.
Honorable Minister, I have a small concern. Honorable Minister, in this GSMB, GSMB Ayatanen, they got a permit, they got an approval to excavate minerals from Kokilai. There is a site in Kokilai. And the permission was never given, or rather GSMB never showed their permission. And now that I think they had made an investment of about 7 crores in that area. And after that, when the staff, the Lanka Minerals and staff asked the GSMB for the approvals, they never showed the approval for 2 years. And then there was a move to sell the site in Kokilai to a private company. So there is an issue with, so I'm just raising an issue with some staff members, one gentleman named Mr. Lafir, and 2 or 3 other staff members questioned this. They said they questioned the GSMB and said, where are your approvals? You've excavated minerals from Kokilai without approvals, but that's GSMB is a government body as well. So then they stopped it and they tried to move it to Pulmute. So I don't know too much detail about the transaction there, but I'm just speaking on behalf of the staff who work at Lanka Mineral Sands, including Mr. Lafir. I'm just asking you to try and reinstate them if possible, because they are government staff, sir.
We have formally obtained the approval for Kokilai Grid, that's under the purview of the Lanka Mineral Sand Limited, and we have no intention of giving it to a private sector investment. As at now, most of the grids are under the purview of the Lanka Mineral Sand Limited, and for which we have obtained license from the Geological Survey and Mines Bureau as per the regulations. So we are doing the excavation. We have completed the exploration, after which we have received the license. Now we are going ahead with the mining. So there are no issue with that. If there any particular instance where you have received any information about illegal mining or that sort of activity, let us know, we can mediate. This is a government activity, government organization, and given the approval for a government entity. Yes. Now it's we have received the formal approval from the GSMB, Geological Survey and Mines Bureau, and we will start mining very soon. We are going to have a plant also in there so that we can double the capacity of the Lanka Mineral Sand Limited.
Can you give that issue of the staff?
Sure.
ලාෆීර් කියලා ඒ නිලධාරියෙකුයි කණ්ඩායමක් GSMB එකෙන් ප්‍රශ්න කරපු නිසා ඒගොල්ලන්ට විනය පරීක්ෂණ අරන් ඒගොල්ලන්ගේ රස්සාවෙන් නවත්තලා තියෙනවා. ඉතින් පව් මේ මිනිස්සු ඔබතුමා මැදිහත් වෙලා පුළුවන් නම් ඒගොල්ලන්ගේ රැකියාව ආපහු ලබා දෙන්න.
I think you are referring to a different matter altogether. There was a strike some time ago and there was some disciplinary actions taken against some of these people. I will look into that one and let you know, but I can't say anything offhand as at now. Sure. Thank you.
Thank you. අද දින ന്യാයපත්‍රයේ විෂයාංක 1 සිට 11 දක්වා ඉදිරිපත් කිරීම. ඔව් විභාගනායකතුමනි.
ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් එක්ක එකඟ වෙලා අපි ඉල්ලීමක් කරනවා දිනේ අවසාන භාගයෙන් තව පැයක් දික් කරන්නට එතුමා ඒකට එකඟතාවය ලබා දුන්නා.
ඊයේ දවසේ හැන්දෑවට වෙනකන් තිබුණත් ඊයේත් හතරමාර වෙනකොට ඔක්කොම අවසානක වුණා. ඔකට කටකෝ ඉන්නේ නැහැ මේ කාලේ ඉල්ලුවට. ඒ නිසා අවශ්‍යතාවය අනුව මම මේ මුදල්ලබතුමත් එක්කත් අපි කතා කරා. එහෙම අවශ්‍යතාවයක් වුණොත් අවසරවට දීර්ඝ කරගන්න.
අවශ්‍යතාවය කියන්නේ ගරු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා මේ අපේ මන්ත්‍රීවරුන්ගේ වෙලා ඒ වෙලාව එලෙසම ලබා දෙන විදිහට
ඒක තමයි මේ වෙලාව අනුව අපි කරන්නේ. හන්දෑ වෙනකොට
කවුද තීන්දුවක් ගමු?
දැම්ම තීන්දුවක් නෑ.
කතානායකතුමනේ දවසේ උදේවරුව කාල සීමාව ඉතාමත්ම අමතර විදියට වැය කිරීමක් සිද්ධ වෙනවා. මේක නිසා දිගින් දිගටම හැමදාම මේ කාරණාව සිද්ධ වෙනවා. දැන් මේක පූර්වාදර්ශ වී අපිත් ඕකේ හැමදාම හා කියනවා. දැන් ඊයේ දවසේ කතිකයන්ට පහමාර වෙනකන් අපි මේක පාර්ලිමේන්තුව තිබුණත් හතරමාර වෙනකොට පාර්ලිමේන්තුව අවසන් වුණා. අපි පහමාර වෙනකන්
මේක
කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය වුණොත් ඒ කතිකයන්ට වෙලාවේ අඩුවක් වුණොත් එහෙම දෙපැත්ත එකකටම
දීපන්න
එකයි.
අපි අවශ්‍යතාවය
එකක වුණා ඉස්සෙල්ලා. වෙලාව කපන්න නැතුව අපි යමු.
අඩු කර නැතුව ඔබතුමා කරගෙන යන්න.
ගරු කතානායකතුමනි, අද දින ന്യാයපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1 2 3 4 5 6 7 8 9 10 සහ 11 මම ඉදිරිපත් කරමි.
රංජිසියම ලපිටියමෙතුම.
ගරු කතානායකතුමනි, අද විශේෂයෙන්ම නියෝග සහ නිවේදන ලෙස ගැසට් පත්‍රයන් මගින් ගෙනා නීතිමය තත්ත්වයන් 11ක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ආර්ථික කර්මනාකරණය සඳහා මූල්‍ය නීති පද්ධතියේ යම් යම් හැසිරවීම් සමයි ගරු කතානායකතුමනි අපි මෙතෙන්දී ක්‍රියාත්මක කළ තියෙන්නේ. විශේෂයෙන්ම රේගු ආඥා පනත, නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත, මුදල් පනත සහ සුරා බදු ආඥා පනත මගින් යටතේ ක්‍රියාත්මක කරන ලද නියෝග සහ නිවේදන. ආදායම වැඩි කිරීම, රාජ්‍ය ආදායම වැඩි කිරීම, විවිධ ක්ෂේත්‍රවල විවිධ ක්ෂේත්‍රයන් උනන්දු කිරීම නැත්නම් ධෛර්යමත් කිරීම සහ සමානාත්මතාවය රැක ගැනීම වැනි කළමනාකරණ තීන්දු ක්‍රියාමාර්ග සඳහා ගන්නා ලද උත්සාහයන් තමයි අපි මේ අද දින මේ සභාවේ අනුමැතියට ඉදිරිපත් කරන්නේ. ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි මේ සියල්ලම මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වුණු නීති ගරු කතානායකතුමනි. මේකක්වත් අලුතෙන් අද දින පනවන නීති නෙවෙයි. ඒ නිසා මේවා දැනට ක්‍රියාත්මක වෙනවා නිශ්චිත කාලයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමත කර ගැනීම තමයි අද දින අපි කරනු ලබන්නේ ගරු කතානායකතුමනි. ඒ අංක එක හැටියට 2329 ඇලිරක් 46 රේගු ආඥා පනත යටතේ නියෝගය නීත්‍යානුකූල මාර්ගවලින් මුදල් ලැබීම දිරිගැන්වීමට කරන ලද වැඩපිළිවෙලක් 23/4/24 කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛය බලාත්මක කිරීමට තීරු බදු රහිත සාප්පු සංකීර්ණවල මිලදී ගත හැකි ප්‍රමාණයට අතිරේක ප්‍රමාණයක් එකතු කර දීම තමයි ගරු කතානායකතුමනි මෙතෙන් සිද්ධ වෙන්නේ. එතෙක් ක්‍රියාත්මක වුණා කාලය මත පදනම් වූ සහනයක් නැත්නම් අවස්ථාවක් විදේශ
සේවයන් order please deputy speaker will take the chair now.
නියෝජක කතානායකතුමනි, අපි ඒ සඳහා මේ කාණ්ඩ කීපයකට බෙදලා තිබුණා සිල්වර් ප්ලස්, ගෝල්ඩ්, ගෝල්ඩ් ප්ලස් සහ ප්ලැටිනම් කියලා. ඒ ඔවුන් විදේශයන්හි සේවය කරපු කාලය අනුව උදාහරණයක් ගත්තොත් දින 90කට වඩා වැඩි කරපු කෙනෙකුට ඇමරිකානු ඩොලර් 187.5ක තීරුබදු රහිත සාපු සංකේතය මිලදී ගැනීමක් කරන්න අවසරය තිබ්බා. දින 90යි 365යි අතර කෙනෙකුට ඩොලර් 625ක දින 365කට වැඩි වැඩ කරපු කෙනෙකුට 1750කට. අද අපි මේ අලුත් මේ නීතිය මගින් ඊට අමතරව ඔහු ඒ කාල සීමාව තුළ මේ රටට එවන ලද මුදල් සලකා බලලා ඔහු ඒ කාල සීමාව තුළ ඩොලර් 2400ත් 4799ත් අතර ප්‍රමාණයක් ආවොත් අර කිව්ව ප්‍රමාණයට වැඩිය තවත් ඩොලර් 600ක තීරුබදු රහිත මිලදී ගැනීම කරන්න ඔහුට අවසරය ලබා දෙනවා. මේක විදේශ ශ්‍රමිකයන් නැත්නම් නීත්‍යානුකූලව ඔවුන්ගේ මුදල් මේ රටට ගෙන්වා ගැනීමට කරන තවත් එක දිරිගැන්වීමක් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ තීරුවද සහිත සාපු සංකීර්ණයන් මගින් අපි ලබා දෙන සහනයන් තුළිනුත් අපි විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කරනවා. අපි බැලුවොත් 2018 ඩොලර් මිලියන 91ක්, 2019 ඩොලර් මිලියන 95ක්, 2020 ඩොලර් මිලියන 46ක්, 2021 ඩොලර් මිලියන 101ක්, 2022 62ක් සහ 2023 56ක් වශයෙන් මේ අවුරුදු 6දී ඩොලර් මිලියන 453ක් මේ ව්‍යායාමයේ සඳහා අපි වැය කරලා තියෙනවා. ඒක එකම බලාපොරොත්තුව විදේශයන්හි සේවය කරන අයවලුන් නීත්‍යානුකූලව මේ රටට ගෙන එන ප්‍රමාණය, මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම. ඒ වගේම අංක 2 2336 ලීරක් 72 23016 ආදායම් සංරක්ෂණ ආඥාපන තත්ත්වයේ ගැසට් පත්‍රය. මේක රේගු සංකේතාංක බෙදාහැරීමක්. නැත්නම් අපි දන්න සබන් නිෂ්පාදනයේ අම්ද්‍රව්‍යයක් ලෙස ෆාම් ටික්ටා ලෝරික් අම්ලය යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම ෆාම් තෙල් වල අතුරු ඵලයක් විදිහට ෆාම් තෙල් මේද අම්ලය හා සෝප් නූඩල්ස් මේන් සාමාන්‍ය කුඩා නිෂ්පාදකයන් අපේ රටේ මේ බහුජාතික අයවලු නෙවෙයි යොදාගන්නේ ෆාම් තෙල් සහ සෝප් නූඩල්ස්. ඒ නිසා මේ දෙක අතර බදු පරතරයක් තිබුණා. මෙන්න මේ බදු පරතරය සමාන කිරීමට අවශ්‍ය අපිට අවශ්‍ය වුණා. මොකද ෆාම් ටික් සහ ලෝරික් වල තිබුණ බද්ද අඩුයි. මේ සමාන කිරීමේදී ෆාම් ටික් සහ ලෝරික් මේ වලට අලුතෙන් පනවන බද්ද නිසා ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරමින් ටයර් වැනි කර්මාන්ත කරන අයට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙනවා. මෙන්න මේක කර්මාන්ත අමාත්‍යාංශය අපිට පෙන්වා දීම නිසා අපි නව රේගු අනු බෙදීමක් රේගු සංකේතාංකවල කරා ඒ ප්‍රශ්නය ඒ කර්මාන්තයට ඇති නොවේ සබන් කර්මාන්තයේ තුලනෙවීම සඳහා පමණක් යොදා ගැනීමේ බලාපොරොත්තු ඇතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක තමයි ඒ මේ නියෝගයෙන් අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරේ. ඒ වගේම නිෂ්පාදන බදු විශේෂ විද්‍යාල ප්‍රාන්තය යටතේ 2323 ඇලයිරක්, 2323 630 දින ඇති 2338 ඇලයිරක් 58 තුළින් 2023 ජූලි පළවෙනිදා සිට සියලුම සිගරට්ස් වර්ගවල මේ බද්ද 120කින් අපි වැඩි කරා. අපිට සිද්ධ වුණා මේ වර්ෂයේ දේවතාවක් වැඩි කරන්න. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුද සමගත කරගත් එකක තාත් අනුව රාජ්‍ය ආදායම වැඩි කිරීමේදී අපි විවිධ පාර්ශ්වයන් වලින් බදු මුදල් වැඩි කරන අතර ඊට වඩා වැඩි වේගයකින් මත්පැන් සහ දුම්මැටි වල බද්ද වැඩි කිරීමට අපිට සිදු වුණා. ඒක සමාජයේ බැලුවත් සමාජ සාධාරණීකරණය කරන්න සූදානම්. මේ ඒ අනුව සිගරට්ස් වල බද්ද අපි 120කින් ජූලි මාස පළවෙනිදා වැඩි කරා. ඒ වැඩි කිරීමේදී සිගරට්ස් කාණ්ඩ කීපයක් සිගරට්ස් වල දිගානුව තමයි මේක තීරණය වෙන්නේ. මිලිමීටර් මේ කාණ්ඩ පහකට බෙදෙනවා. මිලිමීටර් 60ට වැඩි නොවන මිලිමීටර් 70 සහ 67 අතර, මිලිමීටර් 67 සහ 72 අතර, මිලිමීටර් 72 සහ 84 අතර, මිලිමීටර් 84ට වැඩි. මේ සියලුම කාණ්ඩයන් වල 120කින් වැඩි වුණා. මිලිමීටර් 60ට නොවැඩි එක 97කින් වැඩි 97.9කින් වැඩි කරන්න සිද්ධ වුණා. එහි මිල තිබුණේ ඉතාමත් අඩු තත්වයක නිසා ඒක යම්කිසි තැනකට යම් නිශ්චිත මිලකට ගේන්න ඒ 97කින් වැඩි කරනු ලැබුවා. ඒක තමයි අපි 2023-6-30 දිනෙදි 2338 අංක ඇලිරක් 58 කැසට් පත්‍රය මගින් කරනු ලැබුවේ. ඒ වගේම එහි අංක 2 2023-5-31 2334 ඇලිරක් 23 කැසට් පත්‍රයෙන් කණිතෙල් සංස්ථාවෙන් භාණ්ඩාගාරය කණිතෙල් සංස්ථාව තිබුණු වගකීම් සියල්ල භාණ්ඩාගාරයේ බාරගනු ලැබුවා. ඒ වගකීම් ආවරණය කිරීම සඳහා අපි ජනවාරි 1 වෙනිදා රුපියල් 25ක නිෂ්පාදන බද්දක් පනවනු ලැබුවා. නමුත් එයින් යන අදාළ ඉලක්කයට යාමට බැරි වුණු නිසා අපි ජූනි මාසයේ පළවෙනි දවසේට තවත් රුපියල් 25ක් බද්දක් පනවනු ලැබුවා. මේක ඒ වගකීම් ටික දරා ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ගනු ලැබූ මුදලක්. මේක ජූනි මාසයේ සිට ක්‍රියාත්මකයි. ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි, නැත්නම් කියාවි කණිතිරිමල ආයෙත් වැඩි වෙද නැහැ. මේක ජූනි මාසයේ ක්‍රියාත්මකයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2023 ඒ 6/16 දිනෙති 2336 69 අර මම කිව්ව සබන් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස ගන්නා ෆැල්මිටික් සහ ලෝරික් ඇසිඩ් වලට තිබුණු ටැක්ස් එක අර අනිකුත් ෆාම් ඔයිල් අම්ලේට් සහ මේ සෝෆ් නූඩල්ස් වලට අය කරන ප්‍රමාණය දක්වාම වැඩි කිරීමට ඉස්සර මම කතා කරේ එහි තිබිච්ච එච්.එස්. කෝඩ් එක වෙනස් කරලා ඒක දින ගැටලු ලෙහා ගැනීම. දැන් මේ ගැසට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ මේ ප්‍රමාණය වැඩි කරලා මේ අමුද්‍රව්‍ය සමාන මිලකට මේ අමුද්‍රව්‍ය සඳහා වූ බද්ද පැනවීම. ඒ කියන්නේ මේ අමුද්‍රව්‍ය කුමන අමුද්‍රව්‍ය කුමන ඇසිඩ් වර්ගය පාවිච්චි කළා ලංකාවේ සබන් නිෂ්පාදකෙක් සබන් නිෂ්පාදනය කළත් ඔහුට මේ ඇසිඩ් සඳහා යන බද්ද සමාන කරලා ඒ ව්‍යාපාරයේ සමතුලිත කිරීම තමයි මෙතනින් බලාපොරොත්තු වුණේ. එහෙම නැත්නම් විශේෂයෙන් බහුජාතික ව්‍යාපාරිකයින්ට විශාල ලාභයක් ලැබිලා තිබුණා ඔවුන් භාවිතා කරන ඇසිඩ් වර්ගයේ බද්ද අඩුවීම නිසා. ඒ නිසා දේශීය ව්‍යාපාරිකයින්ගේ ලොකු අපහසුතාවයකට පත් වුණා. අර අමතර මුදල ඔවුන් විශේෂයෙන්ම යොදාගත්තේ දැවැන්ත ප්‍රචාරණයක් සඳහා. ඉතින් මෙවැනි අසමතුලිතතාවයන් රටක වෙළඳාමේ තියෙන්න බෑ. ඒ නිසා කර්මාන්ත අමාත්‍යංශය කර ඉල්ලීම පරිදි තමයි මේ තුලනය කිරීම. කාටත් සාධාරණ තැනකට මේ සබන් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස ගන්නා වූ ඇසිඩ් වලට අය කරන බද්ද සමාන තැනකට අපි ගෙනාවේ මෙන්න මේ 2023 ඒ 6/16 දින ඇති 2336/69 කියන ගැසට් එක මගින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ එක 2018 අංක 35 ධාරණ මුදල් පනත යටතේ නිවේදන දෙකක් අපි ගෙනාවා. එකක් තමයි 2023 මැයි මාසේ 31 දින ඇති 2334/24 අතිවිශේෂ ගැසට් පත්‍රය කම්කරුවා විදේශ රැකියා අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි විදේශ ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ගෙනීමට විශේෂ අවස්ථාවක් සලසලා දුන්නා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම ඔවුන් නිශ්චිත කාල සීමාවකදී 2022 මැයි 1 සිට 2023 අප්‍රේල් දක්වා මේ රටට ප්‍රේෂණය කරන ලද මුදලෙන් $3,000 ඊට වැඩි නම් ඔවුන්ට රෝද දෙකේ වාහනයක් ගෙනීමටත් ඔවුන් ගෙනාපු මුදල භාගයක් ඒ සඳහා ඉදීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ වගේම $20,000 ඊට වැඩි නම් සිව් රෝද රත වාහනයක් ගෙනත් අවස්ථාව සලසා දීලා තිබුණා. අන්නේ අවස්ථාව තවදුරටත් යම් නිශ්චිත කාලයකට දික් කරලා දෙන්න කියලා, දීර්ඝ කරලා දෙන්න කියලා කර්මාන්ත අමාත්‍යංශය ඉල්ලීම් කරා. ඒ අනුව අපි මාස 4කින් දීර්ඝ කරා. ප්‍රේෂණ වීම සලකා බැලීමට තිබුණු කාලය 23/9/15 දක්වත්, ණයවර ලිපි විවෘත කිරීමේ කාලය 23/10/31 දක්වත්, වාහන ලියාපදිංචි කිරීමේ කාලය 24/1/31 දක්වත් මේ 2334/24 කියන ගැසට් පත්‍රයෙන් අපි දීර්ඝ කරලා දුන්නා. මෙහි අරමුණ විශේෂයෙන් මේ ඉල්ලීම කම්කරුවා විදේශ රැකියා අමාත්‍යංශයේ ඔවුන්ගේ අරමුණ වුණේ මේ විදේශයන් වල සේවය කරලා මේ රටට ප්‍රේෂණයන් එවන අපේ සහෝදර සහෝදරයන් වඩාත් දිරිගැන්වීමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඉතා පැහැදිලිව මේ පහුගිය මාස 8 කාලයක බැලුවොත් 2022 අගෝස්තු මාසය වෙනකලුත් වෙනකල් කාලය සහ 2023 අගෝස්තු මාසය වෙනකල් කාලය බැලුවොත් විදේශ ප්‍රේෂණවල වැඩිවීම 74.75% අතර ප්‍රමාණයක් තියෙනවා. ඒක ඉතින් රටක් වශයෙන් ඉතාමත්ම වැදගත් කාරණාව. මේ ලැබෙන මුදල වාගේම විදේශයන්වල සේවය කරන ඒ සහෝදර සහෝදරියන් රට ගැන තියෙන විශ්වාසය නැවතත් වර්ධනය වෙලා තියෙනවා. මොකද ඔවුන් ඒ පහුගිය වර්ෂ වෙනකොට අපි දැක්කා ඔවුන් බැලුවේ මේ මුදලුත් එහෙ තියාගෙන තමන්ගේ පෞලි සමාජිකයත් එහාට ගෙන්න ගන්න. හැබැයි දැන් ඒ ඔවුන්ගේ තියෙන විශ්වාසය වෙනස් වෙලා ඔවුන් ඔවුන් එහෙදි සොයා ගන්නා මුදල රටට එවලා මේ රටේ නිවසක් හදන්න, මේ රටේ ආයෝජනයක් කරන්න තියෙන කැමැත්ත පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි මාස 8 75%කින් වැඩි වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම හොඳ මේ විවිධාකාර මේ ශ්‍රේණිගත කිරීම අපිට තියෙනවානේ. ඒ ශ්‍රේණිගත කිරීම අතර මේ රට රටේ ජීවත් වූ මේ රටේ පුරවැසියන් හැටියට විදේශ සේවයන් කරන අයගේ තියෙන ශ්‍රේණිගත කිරීම ඉතාමත් වැදගත් කියලා මම කල්පනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 23 ජූලි මාසේ 17 දින දරණ 2046 ඇලිරක් 42 මෙයින් බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සඳහා අපි වාහන ආනයන කරන්න දෙනවා සුඛෝභෝගී බද්ද නැතුව, විශේෂයෙන්ම මේ තානාපතිවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය. ඒ වගේම සමහර සුවිශේෂී ව්‍යාපාරිකයක් තියෙන රාජ්‍ය තාන්ත්‍රික ආයතන සඳහාත් අපි ඉඩ දෙනවා. හැබැයි මේ මේවා මේ පිටස්තරයට නැවත මේ අනුසතු කිරීමේදී අර අපි රජය අහිමි කරගත් බද්ද නැවත අය කර ගැනීමට අපිට අවස්ථාවක් ලබා ගත යුතුයි. මොකද ඒක අපි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හැටියට තමයි ඔවුන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ. අන්න ඒ සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන ඒ කාල සීමාව අනුව මෙන්න මේ ආකාරයේ අයකිරීමක් කළ යුතුයි කියන නීතිය තමයි මේ ගැසට් එක මගින් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ අනුව නියෝජ්‍ය කතානායකතුමනි, අපි කියනවා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් සුඛෝභෝගී බද්දෙන් තොරව ලංකාවට ගෙනාපු වාහනයක් තියෙනවා නම් වසරකට වඩා අඩු කාලයක් තුළ ඔහු ඒක අන්සතු කරනවා නම් නියමිත බද්දෙන් 85% රජයට ආවිය යුතුයි. වසර එකක් හෝ දෙකක් අතර කාල සීමාවක නම් ඔහු ඒක අන්සතු කරන්නේ 75%. වසර දෙකක් තුනක් අතර නම් 65%. වසර තුනක් හෝ හතරක් අතර නම් 55%. වසර හතරක් හෝ පහක් අතර නම් 45%. වසර පහක් හෝ හයක් අතර කාලයක ඔහු පාවිච්චි කළා නම් අන්සතු කරන්නේ 35%. වසර 6ක් හෝ 7ක් කාලයක් නම් අතර කාලය නම් 25%. වසර 7ක් හෝ වසර 8කට අඩු කාලයක් නම් 15%. වසර 8කට වැඩි කාලයක් මේ රාජ්‍ය තාන්ත්‍රිකයා මේක භාවිතා කරලා අන්සතු කරන අවස්ථාවක අපි 10%ක් පමණයි ඔහු වෙනුවෙන් අපි කැප කළ සුඛෝභෝගී බද්දෙන් අපි අය කරනු ලබන්නේ. මේකත් මෙතෙක් විශේෂයෙන්ම රාජ්‍ය ආදායම ලැබිය යුතු මුදලක් වඩාත් ක්‍රමානුකූලව නීත්‍යානුකූලව. මොකද අපි දකින සමහර අය මේ වාහන අනුසතු කරාම තමන් සතු කරගෙන අවුරුදු ගණන් මේක ලියාපදිංචියක් නැතුව නීත්‍යානුකූලව නොවනව තියාගෙන ඉන්න අවස්ථා අපි දකිනවා. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් නැතුව මේ නිශ්චිත මුදල ගෙවලා ඒ ලියාපදිංචිය කරගන්න හැකියාව ලැබෙනවා. රාජ්‍ය ආදායමත් මේක රාජ්‍ය ආදායමටත් මුදලක් එකතු වෙනවා. වාගේම මේ විශේෂයෙන්ම නීත්‍යානුකූලභාවයට වාහනේ පත් කරගන්න ඒ ලබාගත් කෙනාට තමන් සතු කරගන්න නියම ලියකියවිලි සහිතව සතු කර ගැනීම අවස්ථාවකුත් ලැබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2003 අංක 25 මුදල් පනත යටතේ නියෝග දෙකක් අපි අද පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා සභාවට ඉදිරිපත් කරනවා. එක 2023 අප්‍රේල් 25 2339 ඇලිරක් 19 දරණ අති විශේෂ ගැසට් පත්‍රය. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ගුවන් තොටුපළකින් අපහරණය වීමේදී ගුවන් තොටුපළින් පිටත් වීමට යන මගියෙක්ගෙන් අපි ඩොලර් 60ක බද්දක් අය වෙනවා ටිකට් පත නිකුත් කරන අවස්ථාවේදී ටිකට් පතෙන්. අපි රත්පලාන ගුවන් තොටුපළ වඩාත් මේ ගුවන් මගියාගේ වඩාත් හොඳ කැමැත්තකට නැත්නම් ඔහුගේ ධෛර්යමත් කරන්න අවස්ථාවක් හැටියට ඒ ඩොලර් 60 ඩොලර් 30ක් බවට අඩු කරා. විශේෂයෙන්ම වරායහා නාවික ගුවන් සේවා අමාත්‍යංශ ඉල්ලීම පරිදි ඒ අඩු කරපු ක්‍රමවේදය අපි මේ කියන ගැසට් එකෙන් තවත් වසරක් දීර්ඝ කරනු ලැබුවා. ඒ වගේම යාපනයේ ගුවන් තොටුපළටත් මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කළා තිබුණා වරායහා නාවික ගුවන් සේවා අමාත්‍යංශය. අපි ඒ සඳහා 2023-07-25 දින ඇති 2342 ඇලිරක් 24 ගැසට් පත්‍රයෙන් මේ ජූලි මාසේ 25 සිට මාස 6ක් යාපනයේ ගුවන් තොටුපළටත් මේ සහනයම ලබා දුන්නා. මම දැක්කා ගරු නියෝජ කතානායකතුමනි, මේ තත්ත්වය පිළිබඳ පසු විපරමක් කරපුවාම රත්මනාර ගුවන් තොටුපළට ලබා දුන් සහනයෙන් නම් එතරම් ප්‍රතිඵලයක් අපිට දකින්න නැහැ. වර්ධනයක් යාපනයේ ගුවන් තොටුපළ සඳහා ලබා දුන් සහනය නම් පැහැදිලි වර්ධනයක් අපිට දකින්න ලැබිලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දෙසැම්බර් මාසේ 923ක් වූ පිටවීම් අගෝස්තු මාසේ වෙනකොට 1878ක් වෙනවා. ඒ වගේම පැමිණීම් සංඛ්‍යාවත් දෙසැම්බර් මාසේ පහුගිය අවුරුද්දේ 238යි අගෝස්තු මාසයේ 1689. මේ සහනයන් නිසා හෝ තවත් කාරණා නිසා ඉතාමත් හොඳ වර්ධනයක් යාපනයේ ගුවන්තොටුපළ තුලින් අපි දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අපේ අවසාන අරමුණ තමයි ළඟා වෙනවා කියලා අපි පසුවිපරමක් කරනවා. එතෙන්දී ඒ අපි ගත්ත පියවරෙන් නිසි ප්‍රයෝජනයක් නැත්නම් නිසි ප්‍රතිඵලයක් යාපනයේ ගුවන්තොටුපළ තුළ ලැබී තියෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම අංක 52 සුරා අධිකාරියේ සුරාබදු ආඥා පනතේ යටතේ 2023 ජූනි 16 දින ඇති 2336/70 අතිවිශේෂ ගැස්පත්‍රය මගින් අපි කර්මාන්ත සඳහා භාවිතා කරන ස්ප්‍රීතු මේවා කර්මාන්ත සඳහා පමණයි. මේවා මේ පානයන් සඳහා භාවිත කරන්න බෑ. ඒ ස්ප්‍රීතු ළඟ තබා ගත හැකි ප්‍රමාණය, ඒ කියන්නේ බලපත්‍ර සහිතව හෝ රහිතව ළඟ තබා ගත හැකි ප්‍රමාණය වැඩිවීමක් විශේෂයෙන් කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලීම් පරිදි කරනු ලැබුවා. එහි පළවෙනි කාරණාව හැටියට බලපත්‍රයක් නොමැතිව කර්මාන්තයක් සඳහා මේ කර්මාන්ත සඳහා භාවිතා කරන ස්ප්‍රීතු කිලෝග්‍රෑම් 7.5 මීට පෙර තිබුණේ ඒක කිලෝග්‍රෑම් 15ක් බවට අපි වැඩි කරා මේ ගැසට් පත්‍රයෙන්. ඒ වගේම බලපත්‍රයක් සහිතව සිල්ලර වෙළඳාම සඳහා මේ තියෙන මේ ස්ප්‍රීතු මෙතෙක් තිබුණේ කිලෝග්‍රෑම් 1000ක් පමණ තියාගන්න, නමුත් ඒක කිලෝග්‍රෑම් 2000 දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. දරුව නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගැසට් පත්‍රය මගින් අවසාන අංක 11 වෙනියට තියෙන සුරාබදු ආඥාපනත යටතේ නියමය 2023/630, ඒ වගේම 2338/57 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් අපි මත්පැන් සඳහා වූ බද්ද 2023 ජූලි 1 වෙනිදාට 20%කින් වැඩි කරා. මේක බොහොම කතාබහට ලක් වෙනවා. අපි 2023 ජනවාරි මාසෙ 20%ක් වැඩි කරා. 2023 මේ ජූලි මාසෙ වැඩි කරපු එකයි මේ කියන්නේ. මේක කතාබහට බොහෝ විට ලක් වෙනවා, මේ මිලට මත්පැන් ගත හැකිද කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටක යම්කිසි උද්දමනයක් තියෙනකොට ලෝකයේ නියමයක් තියෙනවා. ඒ උද්දමනකාරී අවස්ථාවේදී අනිකුත් සාමාන්‍ය උද්දමනයට සාපේක්ෂව මත්පැන් වාගේ පාලනය කළ යුතු දේවල්, අත්‍යවශ්‍ය නොවන පාලනය කළ යුතු භාවිතය අවම කළ යුතු. මොකද රජයට කොයි වෙලාවකත් මත්පැන් වර්ධනය කරන්න බෑ. එවැනි කාරණා සඳහා බදු අර මේ උද්දමන වේගයට සාපේක්ෂව වැඩි කළ යුතුයි කියලා. ඉතින් මේකේ සමහර අය කියනවා නිසා අලවිය අඩු වුණා වැනි විවිධ ප්‍රශ්න තිබුණත් අපිට රජයක් හැටියට කොයිම අවස්ථාවකවත් මත්පැන් භාවිතය වර්ධනය කරන්න බෑ. ඉතින් නමුත් අපි දැක්ක ඇත්ත වශයෙන්ම මේ අලවිය මේ ආදායම අඩු වුණේ මිලත් සමග මිල සම්බන්ධ කාරණාව රටේ තිබුණු කැලේ ශක්තියත් එක්ක එක ආකාරයකට යම් කිසි සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඊට වැඩි අපි මුහුණ දුන්න තත්වයක් තමයි මේ නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළඳපළට පැමිණීම. අපි ඒක බැලුවොත් ඒ සඳහා අපි හොඳ පාලනයක් වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීම තුළ අපි බැලුව මේ අවුරුද්දේ ජනවාරි මාසේ ආදායම අපිට 2022 ජනවාරි වලට වැඩි 10.3% අඩු වෙලා තිබුණා. පෙබරවාරි වෙනකොට 13.8% අඩු වෙලා. ඒ පසුගිය අවුරුදු පෙබරවාරි වලට සාපේක්ෂව මාර්තු වෙනකොට 3.9%, අප්‍රේල් වෙනකොට 0.9%, අප්‍රේල් මාසයේ වැඩි කොහොමත් ඔබතුමා දන්නා උස්ස මාසයක්, මැයි වෙනකොට 13.3%කින් අඩු වුණා, ජූනි 3.2%ක් අඩු වුණා. හැබැයි ජූලි මාස වෙනකොට අපි මේ වැටලීම් සංඛ්‍යාව වැඩි කරලා නීත්‍යානුකූල නොවන විශේෂයෙන්ම මේ වැරදි ස්ටිකරය භාවිතා මේ ස්ටිකරය ගැන නිතර කතා වෙනවා. මේ ස්ටිකරය හඳුන්වා දීමත් සමග ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ආදායම 120%කින් වැඩි වුණා. හැබැයි අපි දැක්කයින් පස්සේ මේ ව්‍යාජ ස්ටිකර් ප්‍රශ්නයකුත් සමග මේ ආදායම අඩුවීම කැපී පෙනෙන විදිහට අපිට අත්දකින්න ලැබුණා. ඒ නිසා අපි දීර්ඝ වැටලීම් කරලා ඒවා ඒ ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් අත්අඩංගුවට ඔවුන්ට දඩ ගහලා ඒ වැඩපිළිවෙලත් එක්ක මේ ජනවාරි මාසයේ 10.3%කින් අඩු වුණු ආදායම ජූලි මාසයෙන්කොට 2021 ජූලි මාසයට සාපේක්ෂව 8.5%කින් වැඩි වුණා නියෝජ්‍ය කතානායකතුමනි. අගෝස්තු මාස වෙනකොට ඒක පසුගිය අගෝස්තුවට සාපේක්ෂව 14%කින් වැඩි වුණා. එනිසා මේ පැහැදිලි තත්ත්වයක් අපිට පේනවා. මේ මෙවැනි අපේ සටන විශාල වශයෙන් විය යුත්තේ මේ නීත්‍යානුකූල නොවන මත් වතුර මේ භාවිතයත් එක්ක තියෙන ගැටලුවට විසඳුම් හෙවීම තමයි. මොකද එතනින් එකක් ඇති වෙන්නේ රාජ්‍ය ආදායම, අනිත් පැත්තෙන් කිසිදු ප්‍රමිතියක් නැති දේ පාරිභෝගිකයාගේ පරිහරණයට යෑම සහ තවත් විශාල වශයෙන් මේ මෙවැනි මේ අයථා කර්මාන්ත සුලින් ඇතිවන අයථා ලාභය මත ඇතිවන ප්‍රාදේශීය වශයෙන් ඇතිවන විවිධාකාර වූ නීත්‍යානුකූල නොවන කණ්ඩායම් මේ සියල්ලම සමාජයට ඇතිවන අහිතකර බලපෑම පිළිබඳ අපි කාගෙත් අවධානය යොමු විය යුතුයි කියලා මම කල්පනා කරනවා. ඉතින් අපි ක්‍රමානුකූලව ඒ කටයුතු පිළිබඳ සොයා බලනවා. දැන් විශේෂයෙන්ම මේ රාජ්‍ය ගිණුම් කාර්යක සභාවේ ඉල්ලීම පරිදි මේ වෙනකොට අපේ මුදල් අමාත්‍යාංශයේ විශේෂ කමිටුවක් පත් කරලා මේ ස්ටිකරය හැබෑවටම ක්‍රියාත්මක කිරීමේදී නිශ්චිත විදිහටම අපේ ආදායම් ඉලක්ක වලට යන්නේ කොහොමද කියන කවදාවත් සොයා බලනවා. ඒ වාර්තාව ලැබෙන සතිය වෙනකොට ඒ කමිටුවට බාර දෙන්න නියමිතයි. මම හිතනවා පිටින් පස්සේ වඩාත් ක්‍රමවත්ව මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉදිරිපත් කරපු මේ නියෝග සහ නිවේදන වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන මූල්‍ය 50ක් ආර්ථික කළමනාකරණය සඳහා නිසි පරිදි යොදවා ගැනීම. රේගු ආඥා පනත, නිෂ්පාදන බදු විශේෂ විද්‍යාන පනත, මුදල් පනත, සුරාබදු ආඥා පනත, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම, වැරදි අඩු කර ගැනීම, විවිධ ක්ෂේත්‍ර උනන්දු කිරීම, අනවශ්‍ය ක්ෂේත්‍ර අධෛර්මත් කිරීම සහ සමානාත්මතාවය, ජාතික වෙළඳපොලේ සමානාත්මතාවය රැකගන්න, හැම කෙනෙකුටම වෙළඳ තරඟයට අසමානත්වයකින් තොරව මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම තමයි අපි මේ අද ඉදිරිපත් කරපු මේ නිවේදන සහ නියෝග 11න් බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය බලාපොරොත්තු වෙමින් මට වේලාව දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ගෞරවනීය සිටේකරු රාජ්‍ය මන්ත්‍රී